සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ නසෝ සබ්බත් ජායති යත් සෝ ජායති ධීරෝ තං කුලං සුඛමේදති ති
ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බුද්ධත්වය ලබන්නට නියමිත පච්චිම භවික බෝධිසත්වවරු ලෝකයේ අතිශයම දුර්ලභයි. උන්වහන්සේලා හැම කල්හිම හැම තැනකම පහළවන්නේ නැහැ. ඒ සුදුසු ස්ථානයක දඹදිව මධ්‍ය මණ්ඩලයේහි පමණක් සුදුසු කාලයේදී බුද්ධත්වය ලැබීම සඳහා උප්පත්ති ලැබෙනවා. හැබැයි ඒ උත්තමයන් වහන්සේ යම් රටක යම් ප්‍රදේශයක යම් කුලයක උප්පත්තිය ලබයි නම් ඒ කුලය ඒ ප්‍රදේශය ඒ රට රාජ්‍යයම සැපයට ප්‍රාප්ත වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ ආජාඤ්ඤ පුරිස වූ උත්තම පුරුෂයෝ ලෝකෙහි දුර්ලභයි. දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ ආජඤ්ඤ කියලා කියන්නේ ෂණේන් කරුණු කාරණා දැනගැනීමට සමර්ථ පුද්ගලයා. එහෙම නැත්නම් සංස්කෘත භාෂාවේ බිඳිලාප පදයක් ලෙස ගන්නකොට උසස් උප්පත්තියක් ඇති සත්වයා. ආජඤ්ඤ අශ්වයෝ කියලා කොටසක් ඉන්නවනේ. ඒ ආජාඤ්ඤ අශ්වයා ඒ තමන්ගේ ස්වාමියා අශ්වාරෝහකයා බලාපොරොත්තු වෙන දෙය ෂණේකින් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන යනු හැසිරෙනවා. අශ්වයන්ට සමහර අශ්වයන්ට අද කාලේ පරිේශනවල කියලා තියෙනවා හිතනවට වඩා නුවණ තියෙනවා සාමාන්‍යයෙන් අශ්වයන්ට. මේ ආජාඤ්ඤ අශ්වයා විශේෂ හැකියාවන් තියෙන සත්වේ. ෂණේකින් කරුණු කාරණා දැනගන්න නිසාත් ආජාඤ්ඤ කියලා කියනවා. පාලි භාෂාවේ ක්‍රමයට අනුව සංස්කෘතයෙන් බිඳිලා ආපු වචනයක් ලෙස ගත්තම ජන්ම කියන පදයට අනුව හට ගැනීම ජනේති ජායති කියන පදයට අනුව උසස් උතුම් උප්පත්තියක් ඇති සත්වයාටත් ආජඤ්ඤ කියලා කියනවා. එවන් වූ පුරුෂයෝ ලෝකේ දුර්ලභයි. අතිශය තියුණු නෝනක් තියෙන පුණ්‍යවන්ත උප්පත්තියක් ඇති සත්වයෝ දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ. අර ගස් කැලේක තියෙන හඳුන් ගස් දුර්ලභයි වගේ, පොළොවේ මැණික් කැට දුර්ලභයි වගේ, ඒ වගේ මුතු ඇට තියෙන ඇතුන් දුර්ලභයි වගේ මේ ආජඤ්ඤ පුරිසයෝ ලෝකෙහි දුර්ලභයි. දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ නසෝ සබ්බත්ත ජායති. එවන් උත්තම හැම තැනම උපදින්නේ නැහැ. හැබැයි යම් ප්‍රදේශයක උප්පත්තිය ලැබුවොත් යත්ත සෝ ජායති ධීරෝ, යම් ප්‍රදේශයක මේ උත්තම පුද්ගලයා උප්පත්තිය ලැබුවොත් තං කුලං සුඛ මේදති, ඒ කුලය සැපයෙන් වැඩෙනවා, සැපයෙන් වර්ධනය වෙනවා, සැපයෙන් දියුණු වෙනවා. මේ මහා බෝධිසත්වවරු නරභයා කරපු දේශනාවක්. මහා බෝධිසත්වවරයෙක් යම් කුලයක උප්පත්තිය ලැබුවොත් එතැන් පටන් ඒ කුලය සැප සම්පතින් පිරී ඉතිරී යනවා. භවභෝග සම්පත් නොඅඩුව ලැබෙනවා. වගා කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම කියනවා නම් ඒ ගවයන්ගේ කිරි ප්‍රමාණය පවා වැඩි වෙනවා. ඒ තරම් බලපෑමක් තියෙනවා. ඒකට හේතුව වෙන කිසිවක් නෙවෙයි, ඒ මහා බෝධිසත්වයන් වහන්සේ ඉතාම දීර්ඝ කාලයක් සසර පුරණ ලද පාරමිතාවන්ගේ පුණ්‍යයන්ගේ ආනුභාවය. ඉගෙන කර්මයේහි නිස්සන්ද ඵලය කියලා. නිස්සන්ද ඵලය කියලා කියන්නේ තමන්ට අමතරව තමන් ඇසුරු කරන තමන් එක්ක ඉන්න පිරිසටත් ඒ කර්මයේ බලපෑම සිද්ධ වෙන බව. ඉතින් මේ කර්මය කියන සිද්ධියේදී කර්මයක් සිද්ධ කරාම තමන්ටින් විපාක ලැබෙනවා, තමන් එයින් සැප දුක් විපාක විඳිනවා වගේම අතිශය ප්‍රබල කර්ම කරලා තියෙනවා නම් දරුණු අකුසල සහ ප්‍රබල කුසල කර්ම ඒවා වලින් තමන් ඇසුරු කරන තමන් එක්ක ඉන්න පිරිසට පවා බලපෑමක් තියෙනවා කියන එක තමයි අපේ ධර්මයේ සඳහන් වන්නේ. ඉතින් ඒ අනුව මේ කර්මයේ තියෙන විශේෂ විශ්මිත ස්වභාවයන් පිළිබඳව අපි යම් යම් කරුණු කාරණා අද ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් ආරාධනාව සිද්ධ කරන්නේ කතිකාචාර්ය නන්දිනී අඹේපිටිය මහත්මිය ඇසුළු පවුලේ සමාජිකයන් විසින්. තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයා වන ප්‍රියන්ත පතිරගේ මහත්මා, කසුන් එරංග පුතණුවන් සහ ලීලාන් එරංග කසුන් එරංග පතිරගේ පුතණුවන්, ලීලාන් එරංග පතිරගේ පුතණුවන් කියන මේ සෑම දිනම එකතු වෙලා තමයි තමන්ගේ ඒ නන්දිනී අඹේපිටිය මහත්මියගේ ජන්මදිනයේ නිමිති කරගෙන මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් ඒ සෑම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියාත් නන්දිනී අඹේපිටිය මැතිනියට උපන්දිනයේ සුභාසින්සන එකතු කරමින් සංසාරයේ පුරාවට පවිටු මිතුරන්ගෙන් දුර වෙන්නටත්, සම්්‍යදෘෂ්ටික කල්යාණ මිත්‍රයන් ලැබෙන්නටත්, ධර්මඥාන භාරුණාඥාන දියුණු කරගෙන පාරමී පුරාගෙන ත්‍රි හේතුක පිරීමට ත්‍රි හේතුක උත්කෘෂ්ට කුසලයක්ම සිද්ධ වේවා කියන බලාපොරොත්තුවෙන් තමයි මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ වගේම අපිට මතක් කරන්නට ලැබුණා ඊළඟ භවයේහි ප්‍රතිසන්දිය උදෙසාත් මේ කුසලය ජීව ධර්ම දානයක් වේවා කියන බලාපොරොත්තුවත් එතුමීට තියෙනවා. ඉතින් ඒ අනුව එතුමිය බලාපොරොත්තු වන පරිද්දෙන් බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශ ලබා දීමෙන් මේ ආරාධනා කරලා ධර්මයේ දේශනා කරවීමේ කුසලය තමන්ට ඊළඟ භවයන්හිදී සුගතිපරායන උප්පත්ති ලැබීමට විශේෂයෙන් උපකාර වේවා. මේ භවයේදී සහයි භවයන්හිදී ධර්ම මාර්ගයේ නියලමින් ප්‍රාර්ථනීය පරිද්දෙම නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනා අපි තියාගමු. ඒ වගේම මිය පරලොව ගිය ඥාති වර්ගයාටත් පින් අනුමෝදන් වේවා. පවුලේ හැම දෙනාටම මෙලව දියුණුව, පරලොව සුගතිය, කෙලවර නිවන වේවා. ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම විවට්ට ගාමිනී කුසලයක්ම වේවා කියන හිත ඇති කරගෙන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. පින්වතුනි, කර්මය කියලා කියන්නේ අප සිදු කරන්නා වූ ක්‍රියාවට නමක්. බුදුරජාණන් වහන්සේ කර්මය හඳුන්වලා තියෙනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කියන දේශනා පාළියේදී. ඒකට අනුව මහණෙනි, මේ චේතනාව තමයි කර්මය වන්නේ. යමෙක් කරුණු කාරණා හිතලා කල්පනා කරලා උත්සාහය ඇති කරගෙන ඒ අනුව ක්‍රියා කරමින් තමයි කර්ම සිද්ධ කරන්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මේ චේතනාව කර්මය ලෙස ප්‍රධාන වශයෙන් හඳුන්වන්නේ පිංගතුනි සමහර කුසලා කුසල ක්‍රියාවන් සඳහායි. තවත් සමහර අවස්ථාවලදී අපිට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේගේම දේශනා පාළියේදී මේ සමහර භාවනාමය කුසල කර්මවලදී මේ මාර්ග සිතේ පහළ වෙන මාර්ගාංග 8 දෙනාද කර්මයක් ලෙස හඳුන්වලා තියෙනවා. ඒවට කියනවා අර කන්නත් කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය පිණිස පවතින කර්මය කියලා. ඒ මාර්ගයේ සිතේ පවතිනා වූ මාර්ගාංග 8 දෙනා, සම්මා දිට්ඨිය ආදී වූ මාර්ගාංග 8 දෙනා. ඒ වගේම තවත් සමහර ආචාර්යෝ සඳහන් කරලා තියෙනවා ඒ මාර්ග සිත්වල ඉහළ විපස්සනා ඥානවල පහළ වෙන්නා වූ බුද්ධංග 7ත් මේ කර්මය ලෙස හඳුන්වනවා කියලා. ඒ වගේම තවත් සමහර තැන්වලදී අපිට ථේරවාද ධර්මයේ හමු වෙනවා විරති චෛතසික 3ත් කර්මයක් ලෙස හඳුන්වපු තැන්. ඒ වගේම අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන කර්මපත තුනේදී ලෝභය, ඒ වගේම ද්වේෂය, දෘෂ්ටිය කියන චෛතසික තුනත් කර්මයේ ලෙස හඳුන්වලා තියෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ගත්තම අනවිජ්ජා අව්‍යාපාද සම්මා දිට්ඨි කියන කුසල කර්මපතවලදී අලෝභය, අද්වේෂය සහ අමෝහය කියන චෛතසික ධර්ම තුනත් අපි කර්මයේ ලෙස හඳුන්වනවා. මෙහෙම බැලුවම සාමාන්‍යයෙන් ධර්ම 22ක් තියෙනවා කර්මයේ ලෙස හඳුන්වන. හැබැයි මේ මොන ක්‍රමයෙන් ගත්තත් මතු විපාක ලබා දීමේ ශක්තිය හැකියාව තියෙන චේතනාවට පමණයි. ඒකට කියනවා නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ තමන් ඉපදිලා නිරුද්ධුනාට පසුව අනාගතයේහි විපාක ලබා දීමට විපාක චිත්ත චෛසික ධර්ම සහ කර්මජ රූප ඉපදවීමට හැකියාව, ශක්්‍යතාවය, බලය තියෙන්නේ මේ චේතනාවටයි. චේතනාව ඉපදිලා නිරුද්ධ වෙනකොට යම් කිසි ශක්ති විශේෂයක් సంతානයේ තුල නිධානගත වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. ඒ වගේම මේ කර්ම ශක්තියට මතු ප්‍රතිසන්දි ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඒවට කියනවා කර්ම සමංගීතාවය කියලා හඳුන්වලා තියෙනවා. ප්‍රතිසන්දි ලබා දීමේ හැකියාව තියෙන කර්ම ශක්තිය කර්ම සමංගීතාවය වෙනවා. පොදුවේ සියලුම කර්මයේ හැතියන හැකියාව කර්ම ශක්තිය ලෙස හඳුන්වනවා. කර්මය කියලා කියන්නේ අප සිද්ධ කරන්නා වූ ක්‍රියාව. මෙතන එක චේතනාව මූලිකයි. මෙතන අපි චේතනාවට තමයි මුල් තැන ලබා දෙන්නේ. එතකොට මේ අපි සිදු කරන අපේ ජීවිතයේ තියෙන පින්වතුනි නාම ධර්ම සහ රූප ධර්ම කියලා ප්‍රධාන කොටස් දෙකක්. ඒ නාම ධර්ම වලින් තමයි අපි හිතන්නේ, පතන්නේ, කටයුතු කරන්නේ, කල්පනා කරන්නේ, හැඟීම් ඇතිවෙන්නේ, බැඳීම් ඇතිවන්නේ, තරහ වීම ආදී සිද්ධවන්නේ මේ නාම ධර්ම මුල් කරගෙන. ඒ නාම ධර්මයන් ඇසුරු කරන්නේ මේ රූපකය. ඒ රූපකය ඇසුරු කරගෙන නාම ධර්ම පවතින. මේක දෙකක්. මේක නාම රූප දෙක කියලා අපි වෙන් කරගන්නට ඕනේ. එතකොට මේ නාම ධර්ම අතර ඒ හැම නාම ධර්මයක්ම උදාහරණයකට ගත්තොත් චිත්තය, ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව ආදී වූ ඒ නාම ධර්ම විසින් තම තමන්ට අදාළ වූ කෘත්‍යයන් සිද්ධ කරන. ඒකට පෞද්ගලික කෘත්‍ය කියන එක. ඒ වගේ මේ නාම ධර්ම එකතු වෙලා පොදු කෘත්‍ය කීපයකු සිද්ධ කරනවා. පොදු කෘත්‍ය කිව්වම ඒ සාමූහික කෘත්‍ය කියලා අපි හඳුන්වනවා. මොනවද මේ සාමූහික කෘත්‍ය? කායික වාචික ක්‍රියාකාරකම් සිද්ධ කිරීම සහ ආරම්මණක් ග්‍රහණය, අරමුණක් ගැනීම. ඒවා තමයි පොදු කෘත්‍ය කියලා හඳුන්වනවා. මේ පොදු කෘත්‍ය වලදී හැමතැනකදීම ඒ කෘත්‍ය සම්පාදනයේහි ආරම්මණක් ගහන කෘත්‍ය සම්පාදනයේදී කායික මානසික වාචික ක්‍රියාකාරකම් සිද්ධ කිරීමේදී ඒ චිත්තෙහි බලය ලෙස ක්‍රියාසාධන වේගය ලෙස ක්‍රියාසාධන බලය ලෙස හඳුන්වන්නේ වැඩ කරන්නේ චේතනාව කියන චෛතසික ධර්මය. ඒකට කියනවා චිත්ත ප්‍රයෝගය කියලා ධර්මය හඳුන්වනවා. මේ චේතනාව කියන චෛතසික ධර්මය ක්‍රියාත්මක වෙනකොට එකට පහළ වෙන සහජාත ධර්මයෝ ස්පර්ශ වේදනාදී වූ සහජාත ධර්මයෝ තම තමන් අයත් කෘත්‍යයන් සිද්ධ කරමින් අර සාමූහික කෘත්‍ය සඳහා උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ කායික වාචික මානසික ක්‍රියාකාරකම් සිද්ධ කිරීමටත් ඒ වගේම ආරම්මණක් ග්‍රහණය කියන ක්‍රියාව සිද්ධ කිරීමටත් මේ උත්සාහය ඇති කරව ඇති තියෙන්නේ චේතනාව තුලයි. මේ චේතනාව තුල තියෙන මේ උත්සාහයවත් භාවයේ නිසා අනිත් ධර්මත් ඒ තම තමන් අයත් කෘත්‍යයන් සිද්ධ කරමින් මේ පොදු කෘත්‍යයන් වලට යොමු වෙනවා. ඒ නිසා චේතනාවේ තියෙන උත්සාහවත් භාවය, ආරම්මණක් ග්‍රහණයට උත්සාහවත් භාවයත්, කායික වාචික මානසික ක්‍රියාකාරකම් කිරීමට උත්සාහවත් භාවයත්, ඒක තමයි චේතනා විකෘත්‍ය. චේතනාවේ උත්සාහවත් භාවය ඇති කරගන්නකොට ස්පර්ශ වේදනාදී වූ අනිත් ධර්මයෝ තම තමන් සිදු කරන මිඳීම, ස්පර්ශ කිරීම, හැඳිනීම ආදී කෘත්‍යයන් සිද්ධ කරමින් අර චිත්තෝත්පාදේ නැත්තම් චිත්තචෛසික ධර්ම සමූහයේ පොදු කෘත්‍යයටත් දායකත්වයක් ලබා දෙනවා. එනිසා මේ පොදු කෘත්‍ය කිරීමෙහි චේතනාව සේනාධිපතියෙක් ලෙස මූලිකත්වයේ ගන්නවා. තමනුත් උත්සාහවත් වෙමින් අන්‍ය ධර්මත් ඒ සඳහා යොදවීම තමයි මේ චේතනාව විසින් සිද්ධ කරවන්නේ. ඉතින් මේ චේතනාව අපි හැමෝගේම సంతාන තුල පහළ වෙනවා. නමුත් පින්වතුනි මේ චේතනාවට ලොකු බලපෑමක් හිමි වෙනවා, බලපෑමක් ඇති වෙනවා අපේ సంతාන තුල තියෙන එක්තරා අකුසල ධර්ම දෙකකින්. මොකද්ද මේ අකුසල ධර්ම දෙක? ඇත්තටම කුසල ධර්ම වලින් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ ගති ස්වභාව වලින් විශේෂයෙන්ම අපේ సంతානයේ තුල තියෙන ගති ස්වභාව දෙකකින් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි නොදන්නකම. නොදන්නකම තියෙනකොට අපි සිදු කරන ක්‍රියාවලට මේ නොදන්නකම යම් බලපෑමක් ඇති කරනවා. ඒක උදාහරණයකට ගත්තොත් එහෙම යම්කිසි කෙනෙක් යම්කිසි ක්‍රියා යම්කිසි දෙයක් සම්බන්ධයෙන් ලොකු බයවීමකට කුඩා කාලේ පත් වුණොත් අපි හිතමුකෝ යම්කිසි අතවරයකට නැත්තම් බිය ගැන්වීමකට ලක් වෙලා තියෙනකොට ඒ බිය තමන්ගේ සිතෙන් ඉවත් වුණේ නැතිනම් වැඩිහිටි වයසට ගිහිල්ලත් ඒ හා සමාන අත්දැකීම් ලැබෙන අවස්ථාවවලදී ඒ පුද්ගලයාගේ හැසිරීමේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අර නොදැනුවත්කම, අර භය නැත්තම් තිගැස්ම තාම තමන්ගේ සිත තුළ තිබීම. එතකොට ඒක ඔහුට සමහරට තේරෙන්නේ නැහැ. අනිත් අයට තේරෙනවා මේ වෙලාවේ සිත වැඩ කරන්නේ ඉතාමත්ම අසාමාන්‍ය විදිහකට කියලා. එතකොට ඒකට ප්‍රධානතම හේතුව තමයි පිංගුතුනි ඒ තමන්ට ලැබිච්ච අත්දැකීම, තමන්ට ලැබිච්ච භීතිය නැත්තම් ඒ ෂොක් එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයකට යාපත් වෙලා නැහැ. ඒක සම්බන්ධයෙන් අඳුරු ගතියක් තමයි ඔහුගේ సంతානයේ තියෙන. නොදන්නා බවක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයකට කාගේ හරි අතින් යම් කිසි පීඩාවකට අතරෝයකට ලක් වුණාම ඒ හැම ඊළඟ අනිත් හැම මිනිස්සයාම ඒ කෝණයෙන් බලන්නට සමහරු පෙළඹෙනවා. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? ඒ වගේ සමාන ස්වરૂප තියෙන අය දකින්නකොට, ඒ වගේ සමාන දේවල් දැනෙනකොට, ඒ පීඩනේ, ඒ බීතිය, ඒ ගතිය තමන්ගේ සිත් තුළ ඇති වෙලා අසාමාන්‍ය ලෙස හැසිරෙන්න පටන් ගන්නවා. අනිත් අයට තේරෙනවා මෙතන මෙයා අසාමාන්‍ය ලෙස හැසිරෙන්නේ කියලා. එතකොට ඒ විදිහට දැන් උදාහරණ සමහරට උසවල් වලට යනකොට ෆෝබියාස් වගේ එනකොටත් ඒ වගේ සිද්ධි තියෙනවා. අනිත් අය සාමාන්‍ය වෙනකොට තව කෙනෙක් එතන අසාමාන්‍ය ලෙස බය වීමකට ලක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී තියෙන හේතුව තමයි දැන් මේ වගේ සිදුවීමක් සිද්ධ වුණාම අපි කරන්නේ මනෝවෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපි ඒ මනෝවෛද්‍යවරයා මෙයාට කතා කරලා කරුණු කාරණා පැහැදිලි කරලා දීලා ඔහුගේ හිත තුළ තිබිච්ච අනවබෝධය ඉවත් කරනවා. ඒ භය ඉවත් කරලා දානවා. කරුණු කාරණා කියලා දෙනවා. ලෝකයේ මිනිස්සු ඉදිරියට යන හැටි, අතීතය අමතක කරලා යන හැටි, හැම මිනිස්යා තුළ මේ කියන නුගුණ නැති ආදී ලෙසට කරුණු කාරණා කියලා දීලා ඔහු එන්ලයිටන් කරනවා. නැත්තම් ඔහුට අවබෝධක් ඥානය ලබා දෙනවා. එතකොට මේ මෝහය නැත්තම් අනවබෝධය ඉවත් වෙනකොට ඊළඟට වෙන්නේ මොකද? ඒ කෙනාට ඒ වගේ අවස්ථාවලට ඉතාම හොඳින් නිරවුල් මනසින් යුක්තව මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. එතන මේ විදිහට බැලුවම මේ අනවබෝධය කියන එක අපේ సంతානයේ තුල පවතින තාක්කල් අපේ ක්‍රියාකාරකම් වලට ඒ මට්ටමින් බලපානවා. ඒ විදිහට තමයි පින්වතුනි අපි හැමෝම තුල තියෙන ඉතාම ප්‍රබල අනවබෝධයක්. අපි අනවබෝධයේ සහිතව සමයි සසර හැමදාම කාලයේ ගත කරලා තියෙන. මොකද්ද මේ අනවබෝධය? මේ නාම රූප ධර්ම සමූහය මම මාගේ කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒකේ සත්‍ය නොදන්න බවක් තියෙනවා. ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඒ සත්‍ය නොදන්නකම අර කුඩා කාලේ යම් අතවරයකට නැත්තම් බයකට භාජනය වෙච්ච ළමයා ඒ භීතිය නැත්තම් ඒ අනවබෝධය මේ මුළු ජීවිත කාලෙම අරගෙන යනවා වගේ මේ සංසාර ගමන පුරාවටම මේ නාම රූප ධර්ම දෙක කෙරෙහි අනවබෝධය තියාගෙන මේ සත්‍යය පැමිණිලා තියෙනවා. ඒ පැමිණීම නිසා අර භීතිය තියෙන නැත්නම් අර අත්දැකීම ලැබිච්ච කෙනා, ඒ අනවබෝධය තියෙන කෙනා යම් යම් ක්‍රියාකාරකම් කරනකොට අපිට දැනෙන්න පටන් ගන්නවා එයාගේ ක්‍රියාකාරකම් වල යම් තිගැස්සින ගතියක්, යම් අතිරේක කැළඹිච්ච ගතියක්, එමදු ස්වභාවයක් ඒ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි පින්වතුනි මේ සක්කාය දෘෂ්ටිය සහ එහෙම නැත්නම් මේ නාම රූප පිළිබඳව අවබෝධය නැතිව අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්න සත්වයා මොන මොන ක්‍රියාකාරකම් සිද්ධ කරා, කායික වේවා, වාචික වේවා, මානසික වේවා, කවර ක්‍රියාකාරකම් සිද්ධ කරත් ඒ ක්‍රියාකාරකමට අර අනවබෝධය ලුකුවට බලපාලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අනවබෝධයේ ඉන්න තාක්කල් ඒ අපේ සෑම කායික, වාචික, මානසික ක්‍රියාකාරකමකටම බලපානවා මේ අනවබෝධය. ඒක අපි අභිධර්ම ක්‍රමයෙන් කිව්වොත් එහෙම එක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ජවන මට්ටමේදී. මු සාමාන්‍යයෙන් මතක තියාගන්න අපේ කායික, වාචික, මානසික ක්‍රියාකාරකම් වලට මේ අනවබෝධයේ ලකුවට බලපාන. එතකොට යම් කෙනෙක් තුළ අර අනවබෝධය ඉවත් වුණාම සිත ප්‍රකෘති ස්වභාවයට පැත්තලා ඒ පහසුවෙන් ඒ අවස්ථාවලට මුහුණ දෙන්න පුළුවන් වගේ යම් කෙනෙක් මේ නාම රූප ධර්ම සම්බන්ධයෙන් තියෙන අනවබෝධය ගැලවුව දුරුකොරොත් එදාට තේරෙන්න පටන් ගන්නවා තමන් කොච්චර පීඩාවකද කලින් ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් මේ අනවබෝධයේ තියෙන අනවබෝධයේ පිංගතුනි අර ක්‍රියාකාරකමට ලකුවට බලපෑම සිද්ධ කරනවා. ඊළඟට තියෙන බලපෑම තමයි අනවබෝධයට අමතරව අපේ సంతාන තුළ තියෙනවා තවත් විශේෂ ගතියක්. ඒකට කියනවා තෘෂ්ණාව කියලා. තෘෂ්ණාව කියන්නේ බලාපොරොත්තු වෙන බව, අපේක්ෂා තියාගන්න බව. ඒ අපේක්ෂා තියාගන්න බව, බලාපොරොත්තු තියා ගැනීමත් අපි කරන ක්‍රියාවලට යම් ක්‍රමයකට බලපෑමක් සිද්ධ කරනවා. දැන් උදාහරණයකට අපි යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරනකොට ඒකෙන් බලාපොරොත්තුවක් තියෙනවා. මේක තුළින් මට ප්‍රතිලාභයක් ලැබෙම්වා, මේක තුළින් යම් දෙයක් ලැබේවා කියන බලාපොරොත්තුව තියෙනකොට ඒකෙදි ඒ ක්‍රියාකාරකමේ තියෙනවා එක්තරා අපිරිසුදු ගතියක්. මොකද අපේ යටි අරමුණක් තිබිලා තියෙනවා මේක තුළින් යම් ප්‍රතිලාභයක් ලබන්නට ඕනේ කියන හැඟීම. ඉතින් ඒ විදිහට ඒ වගේම ඒ යම්කිසි සන්දර්භයකදී මොනෝහරි දේවල් බලාපොරොත්තුවෙන් ඇලිලා ඒ කටයුතු සිද්ධ කරනකොට ඒ ක්‍රියාකාරකම් වලට ඒක ලොකුවට බලපානවා. ඒ විදිහට තමයි පින්වතුනි අපිට මේ නාම රූප ධර්ම සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් ඇලීමක් ප්‍රාර්ථනා කරන භවක් තෘෂ්ණාව කියලා ඒකට අපි කියනවා. මේ නාම රූප ප්‍රාර්ථනා කරන භව, නාම රූප බලාපොරොත්තු වෙන භව පවතිනකොට අපේ සියලුම කායික, වාචික, මානසික ක්‍රියාකාරකම් වලට මේ තෘෂ්ණාව, මේ බලාපොරොත්තුව ලකුවට බලපානවා. ඒ නිසා මොකද වෙන්නේ? අපි කරන කායික, වාචික ක්‍රියාකාරකම් මේ චේතනාවන් සියල්ලක්ම අනවබෝධය තුළින් සහ අර කියපු බලාපොරොත්තුවෙන් බලපෑමට ලක් වෙලා තියෙනවා. එතනදී වෙන සිද්ධිය තමයි අර අනවබෝධය නිසා අපේ චේතනාවෙහි අතිරේක කැළඹිච්ච ගතියක්, වේග සහිත ගතියක් ඇති වෙනවා. වේග සහිත ගතියක් ඇති වෙනවා. ඒ වගේම ඒ තෘෂ්ණාවේ බලපෑම නිසා මේ කරන්නා වූ ක්‍රියාවෙන් යම් කිසි දෙයක් අපි බලාපොරොත්තු වෙන බවක් නොදනුවත්ම තියෙනවා. ඒක අපි හිතන්නට අවශ්‍ය නැහැ. අපේ సంతානෙහි අපි හැමතිස්සෙම නාම රූප ධර්ම පතාගෙන නාම රූප ධර්ම බලාපොරොත්තුෙන් ඉන්න නිසා ඒ බලාපොරොත්තු භාවයේ මේ කර්මයට චේතනාවට බලපානවා. අපි හිතුවත් නැතත් ඒක බලපානවා. ඒක හේතුව තමයි අපි හැම මොහොතේම මේ අවිද්‍යාව සහ තෘෂ්ණාව කියන ධර්ම දෙකෙන් යුක්තව තමයි වාසය, අප්‍රහීනව තියෙන අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යුක්තවයි අපි වාසය කරන්නේ. ඒක සිතේ හැමතිස්සෙම හටගන්නට අවශ්‍ය නැහැ. ඒකේ නොසන්සිඳුණු බවක්, ඒකේ දුරු නොවෙච්ච බවක් අපේ సంతාන තුල පවතිනවා. ඒ නිසා තමයි ශනේකින් මොනවා හරි කලබලයක් වෙච්ච වෙලාවක, පොළොව දෙදරන්න හෙලවෙන්න පටන් ගත්ත වෙලාවක, එහෙම නැත්නම් ලොකු ශබ්දයක් ඇහිච්ච වෙලාවක අපි බය වෙලා තිගැස්සීලා අවදිවන්නේ, දුවන්න පෙළඹෙන්නේ ඒ මෝහය, අපේක්ෂාව, බලාපොරොත්තු ජීවිතයේ කෙරේ තාම අප්‍රහීනව පවතින නිසා. ඉතින් ඒ නිසා අපි මේ මොන ක්‍රියාකාරකම සිද්ධ කරත් අර කියපු අවිද්‍යාවේ තෘෂ්ණාවේ බලපෑමට ලක් වෙනවා. තෘෂ්ණාවට ඕන කරන්නේ මේ නාම රූප ධර්ම තව තව ජීවත් වෙන්නට අවශ්‍ය වන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? අර අවිද්‍යාවේ බලපෑමට ලක් වුණාම අර අතිරේක කැළඹිච්ච ගතියක්, වේග සහිත ගතියක් ඇති වුණානේ. ඒ වේග සහිත ගතියෙන් යම් කිසි දෙයක් අපි බලාපොරොත්තු මේ ක්‍රියාවෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු නම් මේ තෘෂ්ණාව හේතු කරගෙන මේ තෘෂ්ණාවෙන් බලාපොරොත්තු නාම රූප ධර්ම ඒ බලාපොරොත්තුව සඵල කිරීමට මෙන් අර චේතනාවේ ඇති වෙන අතිරේක වේග සහිත ගතිය సంతානයේ තුල නිදානගත වෙනවා. సంతානයේ කුල තැම්පත් වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. ඒ කර්ම ශක්තිය එසේ තැම්පත් වෙන්නේ අවිද්‍යාවෙන් නැතිවෙච්ච බලපෑම නිසාත්, ඒ වගේම මේ කර්ම ශක්තිය නැවත නැවත නාම රූප ධර්මම උපදවන දෙයක් බවට පත් වෙනවා. මොකද තෘෂ්ණාවේ බලපෑමට ලක් වෙලා යට වෙලා තියෙන නිසා. ඒ නිසා මේ අපි සරණ සියලු කර්මයෝ මේ විදිහට මේ හැඟීම් වලට ලක් වෙනවා. තවත් හැඟීමක් තියෙනවා, දෘෂ්ටිය කියලා. ඒ දෘෂ්ටියේ හැඟීම නිසා, බලපෑම නිසා කර්මයන්ගේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. උදාහරණයකට ඒක විශේෂයෙන් බලපානේ අකුසල කර්ම පැත්තට. අකුසල කර්ම පැත්තේදී මේ දෘෂ්ටිය කියන චෛසික ධර්මයේ පවතිනකොට යම් අකුසල කර්මයක් සිද්ධ කළොත්, අකුසල කර්මපත සිද්ධ කළොත් ඒවා අපායගාමි ශක්තිය ඒවා ඉතිරි වෙනවා. නමුත් මේ සක්කාය දිට්ඨිය දෘෂ්ටිය නැතිව සමහර අකුසල කර්මපත කරන්නට පුළුවන් ආර්යයන් වහන්සේලා. ඒ කියන්නේ පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා, අභිජ්ජා, ව්‍යාපාදාදී වූ කර්මපත පහක් සිද්ධ කරන්නට පුළුවන්. ඒ කර්මපත පහ සිද්ධ කරාට උන්වහන්සේලාගේ අපාය උප්පත්තියේ, අපායට ගෙන යෑමේ ශක්තියක් ඒ කර්මයට ඇතිවන්නේ නැහැ. මොකද හේතුව සක්කාය දිට්ඨිය දුර. මේ දෘෂ්ටිය නිසා අකුසල කර්මයෝ එන්න එන්න බලවත් වෙනවා, එන්න එන්න ප්‍රබල භාවයට පත් වෙනවා. ඒක සමහර ආචාර්ය දක්වලා තියෙන, මොකද ධර්මයේ හැටියට දෘෂ්ටිය පවතින තාක්කල් අතීතයේ කරපු කර්ම පවා අපිව සතර අපායට ගෙනියන්නට සමර්ථයි. නමුත් දෘෂ්ටිය ඉවත් වෙනකොට ඒ කර්ම වලට හැකියාව නැති වෙලා යනවා. මොකද හේතුව මේ දෘෂ්ටිය නිසා අපි අල්ල ගන්නවා මේ මම තමයි මේ දේවල් කරන, මම තමයි මේ සසර භවයෙන් භවයට යන්න ආදී ලෙසට මේ මම මුල් කරගෙන මේ ආත්මයක් මෙතන වැඩ කරනවා කියන සංකල්පය අපේ හිත තුළ පවතිනවා. ඒ නිසා අපි නොදැනුවත්වම, නමුත් අපි සංසාරයේ කරලා තියෙන යම් පාප කර්ම සමූහ, මේ සියල්ලක්ම මා විසින් කරන ද පාප කර්ම කියන හැඟීම මේ సంతානයේ තුළ ඉතිරි වෙලා තියෙනවා. ඒක හරියට නිකන් ඇටමාලයක් අරගත්තම ඒකේ දිගේ නූලක් යවලා තිබ්බම ඒ ඇටමාලයේ තියෙන ඇට එකිනෙකට සම්බන්ධයි. ඒ වගේ මේ දෘෂ්ටිය හේතු කරගෙන මේ අනවරාග්‍ර සංසාරයේහි අප විසින් සිද්ධ කරන්නට යෙදিলা තියෙන සියලු කර්මයෝ ඒකත්වයෙන් අරගෙන මගේ කර්ම සමූහයක් ලෙස අපි නොදැනුවත්වම සලකනවා. එහෙම සලකනකොට තමයි ඒ වාටේ හැකියාව ලැබෙන්නේ අපිව සතර අපායට පමුණුවන්නට. හරියට ඇටමාලයේහි නූල ඉවත් කරාම ඒ බෝල ටික ඇට ටික විසිරිලා යනවා වගේ, දෘෂ්ටිය ඉවත් කරාට පස්සේ අතීතයේ කරපු අතිශය බලවත් පාප කර්මයේ පවා, අතිශය බලවත් පාප කර්මයේ පවා මේ අපායගාමී ශක්තිය හීන වෙනවා. මොකද මේ සියල්ල අල්ලාගෙන ඉන්න නූල බඳු දෙය තමයි දෘෂ්ටිය. දෘෂ්ටිය විසින් මේ සියල්ල ඒකත්වයට අරගෙන මා විසින් කරපු, මම කරපු දේවල් ලෙස අල්ලාගෙන ඉන්නවා. මේ විදිහට මේ එක එක ගණිති ගුණ මේ කර්මයට බලපානවා. එක එක ක්‍රමයට මානය බලපානවා, දෘෂ්ටිය බලපානවා, මේ ආදී ලෙසට මේක බලපෑම සිද්ධ වෙනවා. එනිසා අපි කරන මේ ක්‍රියාකාරකම්, අපි කායිකව වාචිකව මානසිකව යම් යම් ක්‍රියාකාරකම් කරාම ඒ ක්‍රියාසාධන බලය තමයි චේතනාව. චේතනාවේ ඕනකම අනුව තමයි මේවා සිද්ධවන්නේ. නමුත් ඒ බලපෑමට ලක්වෙච්ච නිසා මේ චේතනාවේ විවිධත්වය, චේතනාවේ ලොකු වෙනස්කමක් ඇති වෙනවා. ඒ එක ප්‍රතිඵලයක් ලෙස මොකද වන්නේ? අපි කරන කුසල අකුසල නැත්නම් යහපත් අයහපත් ක්‍රියාකාරකම් වල මේ චේතනාව සම්පූර්ණයෙන් නිරුද්ධවන්නේ නැතුව, ඉපදිලා නිරුද්ධ වෙනකොට සම්පූර්ණයෙන් නිරුද්ධවන්නේ නැතුව ඊ එක්තරා සාමර්ථ්‍යයක් අපේ సంతානය තුළ ඉතිරි වෙනවා. මේ සාමර්ථ්‍ය තමයි ශක්තිය කියලා කියන්නේ. අපේ సంతානය තුළ ඉතිරි වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. ඒ කර්ම ශක්තිය විසින් සිද්ධ කරන්නේ අනාගතෙහි නැවත නැවත නාම රූප ධර්මයෝ ඉපදවීම. නාම රූප ධර්ම ඉපදවීම තමයි මේ සාමර්ථ්‍ය කර්ම ශක්තිය විසින් සිද්ධ කරන්නේ. මොකද තෘෂ්ණාවට අවශ්‍ය නාම රූප ධර්ම නිසා. අවිද්‍යාව තියෙන්නේ නාම රූප පිළිබඳව නිසා. ඒ නිසා මේ තෘෂ්ඨිකා කර්ම ශක්තිය මතු නාම රූප ධර්ම උපදවන්නට සමර්ථ ගතියක් ලෙස අපේ సంతානය තුල තැම්පත් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? මේ කර්ම ශක්තිය තුළ මේ නාම රූප సంతාණයට නැවත නැවත බලපෑම් සිද්ධ වෙනවා. මරණයට පත් වුණාට පස්සේ නැවත ඒ නාම රූප సంతතියටම සම්බන්ධ වෙලා තවත් නාම රූප ධර්මයේ උපදවනවා. ඒකට කියන ප්‍රතිසන්දියක් ලබා දෙනවා කියලා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ධර්මයේ දක්වලා තියෙන්නේ කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ කම්මා පුනබ්භවෝ හෝති එවං ලෝකෝ පවත්තති. මේ කර්මය නිසා විපාක හට ගන්නවා. විපාක හටගන්නේ කර්මයේ හේතු කරගෙන, කර්මයේ සම්භවයේ කොටගෙන තමයි විපාක පවතින්නේ. මේ කර්මය හේතු කරගෙන නැවත නැවත ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ නාම රූප ධර්ම సంతතිය සිඳෙන්නේ නැතුව නැවත නැවත අලුතෙන් අලුතෙන් හට ගැනීම සිද්ධ වෙනවා මේ කර්මය හේතු කරගෙන. ඉතින් ඒකේදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි මේ කර්මය අපේ సంతාණයට බලපාන. සම්මුති වශයෙන් පුද්ගලයා ලෙස ගත්තොත් තමන් කරපු කර්මය තමන්ගේ సంతාණේ නිදානගත වෙලා තමන්ටම තමයි බලපෑම සිද්ධවන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ කර්ම විෂය කියන එක අචින්තයනීය විෂයක්. ඒ නිසා මේක සර්ව සම්පූර්ණයෙන් අපිට විස්තර කරන්නට අමාරුයි. ඒකේ තරකානුකූල විස්තර කරන්නටත් අමාරුයි. මේක ගොඩාක් ගැඹුරු කාරණා මේ කර්ම විෂය සම්බන්ධයෙන් තියෙනවා. ඒකේ තියෙන විශේෂ කාරණා කීපයක් තමයි ගැඹුරු කාරණා කීපයක් ගත්තොත් මේ කර්මය කියන එක සමහර වෙලාවලට බාහිර පරිසරයට පවා බලපාන අවස්ථා තියෙනවා. බාහිර පරිසරයට පවා බලපාන. උදාහරණයකට ගත්තොත් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණ උදානපාලිය අපිට දැක්වෙන කතා ප්‍රවෘත්තියක් බ්‍රාහ්මණ ගමකට වැඩම කරනවා. වැඩම කරනකොට උන්වහන්සේට අවශ්‍ය වෙනවා පැන් ටිකක් වළඳන්නට. හැබැයි බුදුරජාණන් වහන්සේ එන්නට කලින්ම ඒ බ්‍රාහ්මණ ග්‍රාමයේහි හිටපු බ්‍රාහ්මණවරු තථාගතයන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමියෝ අපේ ගමට එනවා කියලා දැනගෙන ඔහුට විරුද්ධ නිසා බැරි වෙලා හරි එතුමා අපේ ගමේ තියෙන ප්‍රධාන ලිඳෙන් පැන් වැළඳුවොත් එහෙම හැමෝටම නිග්‍රහයක් ලෙස සලකලා ඒ ලිඳ රොඩු දාලා වහන්න වැහිම සිද්ධ කරා. ඉතින් කාටවත් ගන්න බැරි විදිහට ලී කොඩු දාලා රොඩු දාලා මේ ලිඳ වැහුවා. ඉතින් දැන් මේකෙන් පානය කරන්න බෑ ජලය. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරා සිටියා, මට ආනන්දේ මට පිපාසයි පැන් අරන් එන්නට කියලා. නමුත් පැන් අරන් එන්නට යනකොට එතුමාට උන්වහන්සේට ආරංචිය හම්බුණා. මේ බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් මේ විශාල නිද කොලාතු වලින් දරකෝටු වලින් මේක වහලා තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරා. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වා ගිහිල්ලා වතුර අරගෙන එන්නට කියලා. බුදුරජාණන් ස්වාමීන් වහන්සේ වඩිනකොට පිංගතුනි මේ සියලු රොඩු ටික ඉවතට ගිහිල්ලා මේ ලිඳෙන් වතුර උනන්නට පටන් ගන්නවා. අටුවාවේ දක්වලා තියෙනවා මේක තථාගතයන් වහන්සේ සිද්ධ කරපු 이르දි ප්‍රාතිහාරයක් නෙවෙයි. ඒ වගේ මේක దేవතාවන්ගේ අනුභවයකුත් නෙවෙයි. මේක භාග්‍යවතුන් වහන්සේගේ පුණ්‍ය මහිමේ නිසා සිද්ධ වෙච්ච දෙයක්. තථාගතයන් වහන්සේ සංසාරේහි අනේක විද සත්වයන් තමයි තමන්ගේ රුධිර ධාතුව පවා බොන්නට දීලා විපාසයේ විසෙන සත්වයන්ට ජල පහසුව ලබා දීලා, ඒ වගේම සංසාරේහි කෙලෙස් පිපාසයෙන් හිටපු සත්වයන්ගේ කෙලෙස් ගිනි නිවලා ඔවුන්ට ධ්‍යාන අභිඤ්ඤා උපදවන පාරපවා කියා දෙමින් බොහෝ කාලයක් සත්වයාගේ සාගිනි නිවමින් ආපු මේ මහා බෝධිසත්වයන්ගේ ඒ පැන් ටික වළක්වන්නට කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ. උන්වහන්සේගේ පුණ්‍ය මහිමේ හේතු කරගෙන මේ ලිඳේ වතුර උතුරන්නට පටන් ගත්තා. ඉතින් එතකොට බලන්න මේ තථාගතයන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය හේතු කරගෙන බාහිර පරිසරයේ පවා යම් යම් වෙනස් වීම සිද්ධ වෙනවා. ධර්මයේ දැක්වෙනවා තථාගතයන් වහන්සේ අවුරශ්මියේ වඩිනකොට වලාකුළු පැමිණිලා උන්වහන්සේට අවුව නොවැටෙන පරිද්දෙන් සකස් වෙනවා. පොළවේ තියෙන ගල්, රොඩු, ගල් කැට, කටු ආදී ඉවත් වෙනවා තථාගතයන් වහන්සේ පාරේ වඩිනකොට. විශේෂයෙන් ওই කපිලවස්තු පුරේට වැඩම කරපු ගමනේදී මේ භාවය දක්වලා, විශේෂයෙන් ගාථා වලින් අපේ ධර්මයේ දක්වලා තියෙනවා තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් ගමන සම්බන්ධයෙන්. මේ විදිහට පින්වතුනි, මේ කර්මය කියන එක සමහර වෙලාවට බාහිර පරිසරයට පවා බලපෑම් සිද්ධ වෙනවා. බාහිර පරිසරයට. ඒ වගේ මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේ කර්මය කියන එක නිස්සන්ද ඵලයක් ලෙස අන්‍ය සත්වයන්ටත් බලපාන අවස්ථා තියෙනවා. දැන් කර්මය කියලා එක අපි විස්තර කරගත්ත චේතනා ප්‍රධාන වශයෙන් අපි කායික වාසික මානසික ක්‍රියාකාරකම් කරන්නේ චේතනාව මුල් කරගෙන. ඒ චේතනාවට බලපානවා අවිද්‍යාව, තෘෂ්ණාව, දෘෂ්ටිය, මානය ආදී වූ චෛසික ධර්ම ගති ස්වභාවයන්. ඒවා හේතු කරගෙන මේ චේතනාවෙන් යම් ශක්ති විශේෂයක් సంతානේ තැම්පත් වෙනවා. ඒ ශක්ති විශේෂයෙන් තමයි මේ ප්‍රතිඵල ලබා දෙන්නේ, මේ තමන්ට විපාක ලබා දෙන්නේ. නමුත් ඒ කර්මය හේතු කරගෙන සමහර ලාවට ගුප්ත ලෙස මේ බාහිර පරිසරවල පවා වෙනස්කම් සිද්ධ වෙනවා. ඊළඟට වැදගත් දේ තමයි මේ කර්මයේ ශක්තිය ඉතාම ප්‍රබල කර්ම තියෙන සත් හැමෝගම නෙවෙයි, ප්‍රබල කර්ම තියෙනවා නම් යම් කෙනෙක්ට ඒ කර්මයේ බලපෑම අවුරයකක් වගේ අනිත් සත්වයන්, තමන් එක්ක ඉන්න අනිත් සත්වයන්ටත් බලපානවා කියලා ධර්මයේ දක්වනවා. ඒක තමයි මේ දේශනාවේ අපි මාතෘකාවෙන් තප්පු දේශනාවේ තියෙන්නේ. නස් දුර්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සබ්බත්ත ජායති. මේ දුර්ලභ ආජඤ්‍ය පුරුෂයෝ ලෝකෙහි දුර්ලභයි, පහසුවෙන් පහළවන්නේ නැහැ, හැමතිස්සම හම්බ වෙන්නේ නැහැ. උනාසර හැමතැනම උපදින්නෙත් නැහැ. පශ්චිමාත්ම භාවේ නම් මධ්‍ය මණ්ඩලයේ පමණයි උපදින්නේ. නසෝ සබ්බත්ත ජායති යත්තජෝ සෝ ජායති ධීරෝ. හැබැයි ඥානවන්ත ධීරවන්ත පුද්ගලයෝ යම් කිසි තැනක උප්පත්තිය ලැබුවොත්, යම් කුලයක, යම් රටක, යම් ප්‍රදේශයක උප්පත්තිය ලැබුවොත්, තං කුලං සුඛමේදිදී පවුල සැපෙන් ආඩ්‍ය වෙනවා, සැපෙන් වර්ධනය වෙනවා. සමහර අපේ ගැමි වහරෙත් තියෙනවා, අපේ ධර්මාර දූ දරුවන් සම්බන්ධයෙන් අපේ ඒ දියණිය ආව තමයි අපේ ගෙදරට ශ්‍රියාකාන්තාව ආවේ. ඒ පුතා ආපු නිසා තමයි අපේ ගෙදරට ශ්‍රීය වැළඹුණේ, අපිට වාසනාව උදා වුණේ ආදී ලෙසට සමහරුපා විවහාරේ කියනවා. ඒක සමහර විට ඒ එහෙම ඇත්තරම ඒ වගේ සාර්ථකත්ව වුණා නම් සමහර විට මේ කුසට ආපු දරුවා, ඉපදුණු දරුවාගේ පුණ්‍ය මහිමේ වෙන්නට පුළුවන්. එනිසා ඒ නිස්සන්ද ඵලයක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඇසුරු කරගෙන ඉන්නකොට ඒ කෙනාගේ කර්ම ශක්තියෙන් අනිත් අයටත් බලපෑම් සිද්ධ වෙනකොට ඔහුගේ කර්මයේහි නිස්සන්ද ඵල ලෙස ඒවා හඳුන්වලා තියෙනවා. හැබැයි මේ ඵලය ලැබෙන්නේ ඒ පුද්ගලයා එක ඉන්න වේලාවෙදි විතරයි. ඒ පුද්ගලයාගෙන් වෙන් වුණාට පස්සේ, නැත්තම් ඒ පුද්ගලයා වුන් හැර ගියාට පස්සේ නැවත ඒ බලපෑම ලැබෙන්නේ නැහැ. හැබැයි ලැබිච්ච ප්‍රතිලාභ ටික තියෙනවා. අලුතෙන් බල ප්‍රතිලාභ ලැබීම සිද්ධවන්නේ නැහැ. එනිසා මේ නිස්සන්ද ඵලය කියලා කියන්නේ කර්මයේ තියෙන විශේෂ දෙයක්. ඒක විශේෂයෙන්ම අර දක්වලා තියෙනවා අතීතයේ ඉතාම මසුරු සිටුවරේ, රජගහ නුවර හරි සවැත් නුවර හිටපු මසුරු සිටුවරේ කිසිම කෙනෙකුට කිසිම ධනයක් දුන්නේ නැහැ. එතුමා කාලක්‍රියා කරලා උප්පත්තිය ලැබුවා සැඩොල් කුලයක. මවට කුස පිළිසඳ ගත්ත මොහොතේ පටන් මේ සැඩොල් ගම්මානයටම ආහාර ලැබුණේ නැහැ හරියට. ඔවුන් හිඟමනින් ජීවත් වෙච්ච ඔවුන් මේ දුගී දුප්පත් වාසය කරපු නිසා ඔවුන්ට කෑම හරිය හම්බුන්නේ. ඊට පස්සේ මොකද කරේ? ඒ පිරිස අතර කතිකාවතක් ඇති වුණා. අපි අතරට කාලකන්ණියෙක්, නැත්තම් පව්කාරයෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ඉස්සලම් මේ කෙනා මේ රැළෙන් ඉවත් කරන්නට ඕනේ. එහෙම නැත්තම් අපි හැමෝටම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඊට පස්සේ මොකද කරේ? මේ ගම්මානේ දෙකට බෙදුවා. දෙකට බෙදලා වාසය කරනකොට ඒ දරුවා, කුසට ආපු දරුවා, දරුවේ කුසට ඇවිල්ලා ඉන්නවා හිටපු ප්‍රදේශයට, ඒ ගෲප් එකට, ඒ කණ්ඩායමට කෑම නැතුණා. අනිත් කණ්ඩායමට කෑම ලැබුණා. දැන් ඔවුන් තේරුම් ගත්තා, එහෙනම් මේ ගෲප් එකේ, නැත්තම් මේ කණ්ඩායමේ තමයි මේ පව්කාර පුද්ගලයා ඉන්නේ කියලා. ඊට පස්සේ මොකද කරේ? ඒක නැවත දෙකට බෙදුවා. ඔහොම බෙදාගෙන ගිහිල්ලා අන්තිමට පුද්ගලයෝ දෙන්නෙක් බවට පත් වුණා. කවුද? අර කුස ඉන්න දරුවා දරාගෙන ඉන්න මෞතුමියත් තව කෙනෙකුත්. ඊට පස්සේ ඒ දෙදෙනාත් වෙන් කරාම ඒ පුද්ගලයාට, වෙන් වෙච්ච පුද්ගලයාට ආහාර පාන ආදී ලැබුණා. මේ මවට තමයි සියල්ල ප්‍රශ්න සිද්ධ වුණේ. මොකද මේ කුස ඉන්න දරුවාගේ තියෙන මහා බලවත් පාප කර්මය. ඒ මවට පවායි දුක විඳින්නට සිද්ධ වුණා. එතකොට මොකද කරේ? මව නිසා මේ දරුවාගේ ගැබ දරාගෙන ඉඳලා දරුවා බිහි කර ආදරෙන්. නමුත් ඒ දරුවා කුඩා කාලේ පටන්ම ගැබට පත් වෙච්ච දවසේ පටන්ම මාවට හරිහමන් ආහාරයක් හම්බ වෙන්නේ නැහැ. මු දරුවා අතහරින්නට බැරි නිසා මේ දරුවව හදා වඩා ගත්තා, බලා ගත්තා. ඉතින් කාලයක් ඇවිදින්න කරන්න පුළුවන් මට්ටමට අවුරුදු 10ක් 15 12ක් දහයක් දොළහක් වෙන කාලය වෙනකම් දරුවව රැක බලාගත්තා. ඉතින් ඒක මොකද හේතුව දරුවා අතහැර බන්න බැරි. නමුත් මෞතුමිය ඉතාම දුෂ්කරව තමයි අවුරුදු කාලය ගත කරේ. අවසානයේදී මේ මෞතුමියට මේක එපා වුණා. අන්තිමට දරුවාට හිඟා කන්නට යම්කිසි භාජනයක් අතර දීලා කිව්වා, අනේ දරුව මම ආදරේ නැතුව නෙවෙයි, මම බොහෝ කාලයක් ඔබව බලාගත්තා. මටත් සීමාවක් තියෙන, මාත් මිනිස්සෙක්, මටත් මේක තවදුරටත් කරගෙන යන්නට බෑ. ඔබගේ ජීවිතේ ඔබගේ ඔබත් එක්ක ඉන්නකොට මට මේ ප්‍රත්‍යයන් ලැබෙන්නේ නෑ. අනිත් අපේ ගමේ හැමදෙනාම දැන් ඒකෙ මිදිලා ඉන්නේ. ඒ නිසා මට මගේ ගම වෙතට යන්න වෙනවා. ඔබ ඔබගේ ජීවිකාව සිද්ධ කරගන්න කියලා මේ දරුවා අතහැරලා යනවා. මේ දරුවා තාම ඒ කරපු ඒ සසරදී ඒ කලින් ආත්ම භාවයේදී කාටවත් දන් නොදී, ඒ වගේම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් දරුවන් පවා දාණයෙන් වළක්වපු පුද්ගලයෙක්. ඒකට කියනවා කදරියතාවය කියලා. මසුරුකම කියන්නේ තමන් තියෙන දේවල් දෙන්න අකමැතිකම, දෙන්න බැරිකම. කදරියතාවය කියලා කියන්නේ අනිත් අය දන් දෙන එක බව වළක්වන එක. ඒ තරම් දරුණු විදිහට මේ දාණයට විරුද්ධව මේ පුද්ගලයා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මොකද වුනේ, ඔහු ඉන්නා වූ වර්ගයේ, ඉන්නා වූ ගෲප් එකට පවා, කණ්ඩායමට පවා දාණය ආහාර පාන නොලැබෙන මට්ටමේ දරුණු විදිහේ පෞකාර ජීවිතයක් තමයි ඔහුට හිමි වුණේ. ඒ වගේම තමයි මහා බෝධිසත්වවරු වැනි උත්තම පුරුෂයෝ ලෝකයේ පහළ වුණාට පස්සේ ඔවුන් ඇසුරු කරන පිරිසට පවා සැප සම්පත් වලින් ආඩ්‍ය ජීවිත ලැබෙනවා, ප්‍රයෝජන ලැබෙනවා, සාර්ථකත්වයේ ළඟා වෙනවා. මහා බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබුවාම සතර මහා නිධානය පහළ වුණා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඒ වගේ මේ මහා බෝසතාණන් වහන්සේ කපිලවස්තු පුරේ උප්පත්තිය ලැබුවාට පසු ඒ කපිලවස්තුවේහි තිබිච්ච භවභෝගවල වර්ධනයක් සිද්ධ වෙනවා. ධන ධාන්‍යයන්ගේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ ගවා මහිෂාදී සත්වයන්ගේ කිරි ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ විදිහට ඒ ප්‍රදේශයේහි ලොකු සංවර්ධනයක්, දියුණුවක්, ශස්ත්‍රීයක බවක් සිද්ධ වෙනවා ඒ මහා බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්ත මොහොතේ පටන්. ඒ අනුව ඒ තරම් සිද්ධවන්නේ එතුමාගේ තිබිච්ච මහා පුණ්‍ය බහිමේ නිසා ඒ ඇසුරු කරන්නාව පිරිස හැම දිනාටම ප්‍රතිලාභය ලැබුණා. හැබැයි මහා බෝසතාණන් වහන්සේ ගබිනිෂ්ක්‍රමණය කළා, ගිහිගේ අතහැරිය ගියාට පස්සේ ඒ සතර මහා නිධානය අතුරුදහන් බවට පත් වෙනවා. ඒ නිසා තමයි රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නුවරට වැඩම කරපු වෙලාවේදී උන්වහන්සේ වෙතට ගිහිලා සුරතල් බස් කියමින් ප්‍රකාශ කරේ, අහලා තියෙනවා මම සතර මහා නිධානයක් ඔබට තිබුණා කියලා, මට ඒ නිධානයේ තියෙන තැන කියන්න, මොකට මට රාජ්‍යය කරන්නට ඒ ධනෙ අවශ්‍යයි කියලා. එවිට බෝසත බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ළඟට රාහුල කුමාරයා ගෙන ගිහිල්ලා ප්‍රකාශ කරා, සාරිපුත්‍රය මොහු මගේ නිධානේ ඉල්ලනවා, මගේ ළඟ තියෙන්නේ මම ලබාගත්තේ සප්ත ආර්ය ධනයක් තියෙනවා මල් ළඟ, මොහු මගේ ධනේ ඉල්ලනවා, මං සප්ත ආර්ය ධනේ මල් ළඟ තියෙනවා, නිසා මේ සප්ත ආර්ය ධනේ ලබා දෙන්න මොහුව පැවිදි කරන්න කියලා සාමණේර භූමියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යටතේ පමුණුවනවා. ඉතින් ඒ විදිහට ඒ මහා බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබුවාම ඒ උන්වහන්සේගේ පුණ්‍ය මහිමේ නිසා බොහෝ දෙනාට එයින් ඵල ප්‍රයෝජනාදී ලැබෙනවා කියලා මතක තියාගන්න. ඒ නිසා මේ කර්මය කියලා කියන්නේ නිස්සන්ද ඵල ලැබෙන්නා වූ දෙයක්. ඒ වගේම මේ කර්මයේ තියෙන තවත් විශේෂ දෙයක්, මේක සමහර අවස්ථාවලදී තමන්ට විතරක් බලපානවා. ඒක සමහර ප්‍රේතාදී සත්වයන්ට විශේෂයෙන් සිද්ධ වෙන දෙයක්. උදාහරණයකට සමහර මිනිස්සු ගංගා ඇළදොළවල පැම්පහසු වෙවි ඉන්නකොට, විනෝදි වෙවි ඉන්නකොට ඉතාම සාගින්නේ පිරෙන ප්‍රේතයෙක් එතනට එනවා. හැබැයි ඒ ප්‍රේතයාට අපි මේ පැන් පහසු වෙන තැන රතු වෙච්ච ගිනිගත් ගල්ත රත් වෙච්ච ගල් තලාවක් බවට පත් වෙනවා. වතුර බිඳක් කොට එක හොයා ගන්න බැරි වෙනවා. සමුද්‍රපවා ගල් තලාවක් බවට පත් වෙනවා. ඒක එතන මිනිස්සු ඒ වෙලාවේ පැන් පහසුනවා. ඥාන වාහන නැත්තම් නැව් බෝට්ටු ආදී පවා යනවා. නමුත් මේ ප්‍රේතයාට වතුර බිඳක් ඒකෙන් ලබා ගන්නට බැරි වෙනවා. ඒක පින්වතුනි කර්මයේ තියෙන තමන්ට විතරක් ආවේනිකව ලැබෙනා ප්‍රතිඵලයක්. ඒක උදාහරණයකට දක්වනවා නම් 이르දිවන්තයාගේ 이르දිවිෂයත් මෙබඳු එකක්. 이르දිවිෂයේදී සමහර 이르දිවන්තයෝ පොළොව ජලයේ බවට පත් කරවලා පොළොවේ කිමි දෙන්නට, ගිලෙන්නට, මතු වෙන්නට සමර්ථ වෙනවා. ඒ වෙලාවේදී ඒ පොළොවේ සාමාන්‍ය මිනිස්සෙක් ඇවිදිනගෙන ගියොත් ඔහුට වතුර වෙන්නේ නැහැ. ඔහුට ඒ පොළොව මත ඇවිදින්නට පුළුවන්. යාන වාහන වලට යන්න පුළුවන්. ගොවිතැන් බත් ආදී පවක් කරන්නට පුළුවන්. නමුත් 이르දිමතාට විතරක් එතන ජලයක් බවට පත් වෙනවා. මේකත් සබ්ජෙක්ටිව් දෙයක්. කියන්නේ යාට විතරක් ආවේනික දෙයක්. ඒ වගේ තමයි සමහර ප්‍රේතාදී සත්වයන්ට මේ කර්මය හේතු කරගෙන තමන්ට විතරක් ආවේනිකව ලැබෙන්නා වූ ප්‍රතිඵල විපාක ලැබෙන අවස්ථාවක් තියෙනවා. තවත් එකක් තමයි මේ කර්මයේ තිබිච්ච තවත් විශේෂ සංසිද්ධියක් තමයි අපේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ පසුපස්සෙහි නිතරම කාන්තාවක් පැමිණෙනවා උන්වහන්සේ රහත් වෙනකම්. මොකද සසරදී තමන් තවත් සිල්වත් භික්ෂුවකට මේ වගේ අපහාසයක් වෙන විදිහේ කටයුත්තක් සිද්ධ කරපු නිසා ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙච්ච දවසේ පටන් උන්වහන්සේ පිටිපස්සේ කාන්තාවක් යන යන තැන එනවා. උන්වහන්සේට ඒක පේන්නේ අනිත් මිනිස්සුන්ට විතරක් පේනවා. එතකොට උන්වහන්සේ අරිහත්ත්වයට පත් වුණාට පස්සේ තමයි මේ කාන්තා රූපේ නැති වුණා කියලා ධර්මයේ දක්වලා තියෙන්නේ. ඒක සැබෑ කාන්තාවක් නෙමෙයි, රූපයක්. බලන්න පින්වතුනි, මේ කර්මයේ තියෙන බලවත්කම, කර්මයේ තියෙන අමුතුම ස්වභාවය. ලෝසක ස්වාමින් වහන්සේ අතීතයේහි ඒ රහතන් වහන්සේ නමකට ලැබෙන්න තිබිච්ච පිණ්ඩපාතය විනාශ කරලා විසි කරලා එක දවසක් කරපු විනාශය නිසා අපායේ මහා කාලයක් දුක් විඳලා මනුස්සාත්ම භාවයට ලැබිලා කුසපිරෙන ආහාරයක් ලබන්න බැරි වුණා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින හැම වෙලාවකම මිනිස්සුන්ට පාත්‍රයේ පිරිලා වගේ පේනවා. ඉතින් මිනිස්සු මේකට කැම දාන්නේ. නමුත් පාත්‍රයේ හිස්. ඉතින් උන්වහන්සේ ඉතාම දුකසේ පොඩි දෙයක් හොයාගෙන තමයි ජීවිතේ ගත කරේ. අවසානයේ පිරිනිවන් පාන්න යන දවසේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ලොකු අනුකම්පාවක් ඇති වුණා. මේ ලෝසක ඉස්තවිරෝ දැන් මේ නාම රූප සන්තතිය අවසන් කරලා පරිනිර්වාණ ධාතුවට පත් වෙන්නට යන්නේ. නමුත් ඔහුට ඒ සංසාරයේ අවසාන දානේවත් මම දෙන්නට ඕනේ කියලා සාරිපුත්‍ර ඉස්තවිරයන් වහන්සේ පිණ්ඩපාත වැඩියා. ලෝසක ඉස්තවිරයන් වහන්සේ වෙනුවෙන් පිණ්ඩපාත ගියොත් පිණ්ඩපාතේ හම්බ වෙන්නේ තමන් වහන්සේ වෙනුවෙන් තමයි පිණ්ඩපාතේ ගියේ. ඒතර ලুকু චතුමදුර පාත්‍රයක් එතුමාට හම්බුනහසට හම්බුණා. ඊට පස්සේ මොකද කරේ මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දැනගත්ත මේ කර්ම විපාකයේ අතිශය බලවත්. ඊළඟට ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කරලා ලෝසක ඉස්තවිරයන් වහන්සේව කැඳවලා පරියන්කේ බැඳගත්තා. ලෝසක ඉස්තවිරයන් වහන්සේට කිව්වා තමන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නට කියලා. ධනිස් දෙකෙන් ධනිස් දෙක ගෑවෙන පරිදි ඉඳ ගන්නට කිව්වා. ඊට පස්සේ සාරිපුත්‍ර ඉස්තවිරෝ දන්නවා මේ පාත්‍රය ලෝසක ස්වාමීන් වහන්සේට ලබා දුන්නොත් මේකින් චතුමදුර අතුරු දහන් වෙනවා. ඒ තරම් බලවත් මේ පාප කර්මය. එක රහතන් වහන්සේ කෙනෙකුට ලැබෙන්න තිබිච්ච පිණ්ඩපාතේ, දුන්න පිණ්ඩපාතේ ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ තැන නැති වෙයි කියලා එක ගිනි අඟුරු ගිනි ගොඩකට විසි කරා. ඒකේ බලවත් පාපය තමයි විපාක දෙන්නේ. සාරිපුත්‍ර ඉස්තවිරයන් වහන්සේ පාත්‍රයේ තමන්ගේ ඔඩුක්කුවේ තියාගෙන ලෝසක ඉස්තවිරයන්ට ප්‍රකාශ කර සිටිනවා මේකෙන් අරන් බල දන්නට කියලා. චතුමදුර පාත්‍රයක් එදා වැළඳුවා. ඒ තමයි උන්වහන්සේ කුස පිරෙන්නට ගත්ත එකම ආහාරය. ඊට පස්සේ එදාවසම උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවියාක ධර්මයේ දැක්වෙනවා. ඒ නිසා පින්වතුනි, මේ කර්මය කියන එක හරි අමුතු සිද්ධියක්. මේ කර්මයේ තියෙන අචින්තනීය පැතිකඩ කීපයක් මා පෙන්වුවේ. අන් අයට බලපානවා, ස්වභාවික පරිසරයට බලපානවා, ඒ වගේම සමහර අවස්ථාවලදී වෙන අයට එතන සාමාන්‍ය වෙලා තියෙනකොට ඒ ප්‍රේතාදී සත්වයන්ට එතන වෙනස් විදිහ අත්දැකීමක් ලැබෙනවා. ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලාට තමන්ට නොපෙනෙන අන් අයට පමණක් පෙනෙන දේවල් සිද්ධ වෙලා තියෙනවා. තවත් විශේෂ සංසිද්ධියක් තියෙනවා. මේ කර්මය පින්වතුනි අනිත් අයගේ සිත්වලට පවා බලපානවා, තමන්ගේ සිතටත් බලපානවා. හොඳම උදාහරණය තමයි අපේ බෝසතාණන් වහන්සේ. මහා බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී ඝටිකාර බ්‍රාහ්මණයා වෙලා අධික මානාධික පුද්ගලයෙක් වෙ ඉන්නකොට තමන්ගේ පඬිත මානී භාවය නිසා ඝටිකාර ජෝතිපාල මානවකයා වෙලා ඉන්නකොට ඒ ඝටිකාර බ්‍රාහ්මණතුමා විසින් ආරාධනා කරානේ ඇවිල්ලා කාශ්‍යප බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නට කියලා. එතුමා අනාගාමීනේ. ඒ වෙලාවේ ප්‍රකාශ කර හිටියා මේ හිස මුඩු කර පමණින් කෙනෙක්ට බුදු වෙන්නට බෑ. ඔය මුඩු මහානාට මොන බුදුකමක්ද කියලා එදා නිග්‍රහයක් සිද්ධ කරා ජෝතිපාල මානවකතුමා. ඉතින් ඝටිකාර බ්‍රාහ්මණතුමා අර කිස්වැටියෙන් අල්ලලා බොහොම ලොකු කරදරයක් නැත්තම් බලපෑමක් කළා තමයි එදා එක්කන් ගියේ. නමුත් මේ බලන්න, මේ ඊළඟ අන්තර්කල්පයේ සම්මා සම්බුදු වෙන්න ඉන්න උත්තමයා ලෝකේ සම්මා සම්බුදුවරයෙක් පහළ වෙලා ඉන්නකොට නිග්‍රහයක් කරා. බුදුරයන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැසිලා පළවෙනි කතාවෙන්ම සියල්ල පැහැදිලා සසර කලකිරිලා ඒ බුද්ධ ශාසනය මහාන වුණා. නමුත් පින්වතුනි, ඒ කරපු ප්‍රකාශනය මුහිත මුඩු කරගත් පමණින් කොහොමද බුදුවන්නේ, බුද්ධත්වය අතිශය දුර්ලභයි කියලා කාශ බුදුරයන් වහන්සේ නිග්‍රහයක් සිද්ධ කරා. ඒ නිග්‍රහයේ ප්‍රතිඵලයක් ලෙස මොකද වුණේ? කර්මයේ බලවත්කම කෙසේද කියනවා නම්, තමන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරලා සියලු සැප සම්පත් අතහැරලා සියලු බෝධිසත්වවරුන්ගේ චාරිත්‍රයක් ලෙස, ධර්ම නියාමයක් ලෙස අත්තකිලම තානු යෝගය පුහුණු කරන්න පටන් ගත්තා. නමුත් අර කර්ම විපාකයේ බලපෑම නිසා සාමහාර බෝධිසත්වවරු දවස් 7යි 7 කිලම තාන යෝගී පුරාණේ. සමහරු දවස් 15යි. සමහරු මාසයේ සමහරු උපරිම ගිහලා තියෙන මාස 10යි. ඒ තමයි දීපංකර බුදුරජා බෝසතාණන් වහන්සේ. අපේ බෝසතාණන් වහන්සේට වර්ෂ 6ක් යනවා මේ දුෂ්කරක්‍රියාව සිද්ධ කරන්න. ඒක අපදාන පාළියේ දක්වලා තියෙනවා. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට කරපු ඒ නිග්‍රහය, ඒ ප්‍රකාශය නිසා තමයි කුම්මග්ගේන ගවේෂෙයි මම වැරදි මාර්ගයේ අවුරුදු 6ක් හේනේ හොයන්නට යදුනා. ඒ කර්මයෙන් චෝදිතව නැත්තම් කර්මයේ බලපෑමට ලක් වෙලා. ඒ නිසා සමහර කර්ම විසින් පින්වතුනි අපේ නුවණ වසීම පවා සිද්ධ කරන්නට පුළුවන්. ඒක තව හොඳම උදාහරණයක් තමයි චූලපන්තක ස්වාමීන් වහන්සේ. චූලපන්තක ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී හොඳ ගුරුවරයෙක්, භික්ෂුන් වහන්සේ කෙනෙක්. නමුත් එක කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක්ට පාඩම් හිටින්නේ නැහැ, මතක හිටින්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේට බැන්න දොස් කීවා. අනේ ඉදිරියේ ලැජ්ජා කරා. ඒ ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්න එක නතර කරා. ඉතින් මොකද වුනේ? මේක විපාකයේ ලෙස අන්තිමාත්ම භාවයේදී පැවිද්දටපත් වෙලා තමන්ගේ වැඩිමහල් සහෝදරයා අහෝ 80 මහා ශ්‍රාවකෙක් වෙලා ඉන්න අරූප ධ්‍යාන අතර අරූප ධ්‍යාන සමවදීන වුණ අතරින් අග්‍ර වෙලා ඉන්නවා. ඒ තරම් ඉතා විශිෂ්ට තත්වයකටපත් වෙලා හිටියා තමන්ගේ වැඩිමහල් සහෝදරයා. නමුත් මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට මහාන වෙලා එක ගාථාවක් මාස 4ක් පාඩම් කරගන්න බැරි වෙනවා. ඒ තමයි කර්ම විපාකයේ බලවත්කම. පසුව එතුමා උන්වහන්සේ තථාගතයන් වහන්සේගේ උපකාර ලබාගෙන අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන මහා උගත් තානාන්තර ලාභී 80 මහා ශ්‍රාවකේ බවටත්පත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අතීතයේ කරපු කර්ම නිසා අපේ ඥානෙ ආදී ගුණධර්ම වැහිල යන අවස්ථා තියෙනවා. ඒ වගේම කුසල කර්ම නිසා මේවා මතුවෙලා උද්දීපනය වෙලා යන අවස්ථා තියෙනවා. පින බලවත්ව පවතින කාලවලදී ඥානෙ හොඳට මුහු කරනවා. ඥානෙ කරුණු කාරණා වැටහෙන්නට පටන් ගන්නවා. ඒ වගේ අවස්ථාවලදී අධ්‍යාපනයේ සාර්ථක වීම පවා වෙන්නට පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මේකිට තවත් විශේෂ පැතිකඩක් මේ කර්මෙහි. අනුන්ගේ සිත්වලට අපේ කර්මය බලපානවා. දැන් අනුන්ට සැප සම්පත් ලැබෙනවා කියන එක භෞතිකව දෙන දෙයක් නේ. අනුන්ට සැප සම්පත් ආදී ලැබෙනවා අපි නිසා, සමහර කෙනෙක් නිසා, පින නිසා. බාහිර පරිසරයට බලපෑම් ලැබෙනවා. කෙත්වතු සරුසාර වෙනවා. ඒ වෙන්නට පුළුවන් නිස්සන්ද ඵල ලෙස. ඒ වගේම තමන්ගේ සිතට බලපෑම් වෙන්න පුළුවන් කමන් සසර කරපු කර්ම විපාක නිසා. ඉතින් ඒ වගේම සමහර කර්ම කරපු නිසා ආධ්‍යාත්මික දියුණුව වැසී යනවා. දැන් ආනන්තරී පාප කර්මයක් කරපු කෙනෙක් කොච්චර බණ භාවනා සිද්ධ කරත් මේ භවයේදී උපචාර අර්පණා සමාධි වලට පත් වෙන්නට බෑ. ඒක විය නොහැකි. ඒතර මේ විදිහට තමන්ගේ හිතට බලපෑම, තමන්ගේ රූපයට බලපෑම, අන් අයගේ සැප සම්පත් වලට බලපෑම, බාහිර පරිසරයට බලපෑම තේරුම් ගන්න පුළුවන්. විශේෂකත්වය අනුන්ගේ හිතට බලපෑම සිද්ධ වෙනවා. මේක හොඳම උදාහරණේ ලැබෙන්නේ අඹපාලි ගණිකාවගේ කතා ප්‍රවෘත්තියේදී. අඹපාලිය මුණ ගැහිච්ච වෙලාවේදී මේ රටේ රජගහ නුවර හිටපු ඇමතිවරු එතුමියව රජගහ නුවරට රැගෙන ආවට පසුව මේ රජගහ නුවර හිටපු ඇමතිවරු අතර සාකච්ඡාවක් ඇති වෙනවා. මෙතුමියට මොනවද සිද්ධ කරන්නේ? එතුමිය ඒතරම් ලස්සනයි. එතුමිය මුණ ගැහුණාට පස්සේ මොකද්ද කරන්නේ කියන කතිකාවක් යනවා. එතකොට ඒ වෙලාවේදී ඇමතිවරු රජගහ නුවර හෝ සැවැත් නුවර. ඉතින් ඒ හිටපු නගරයක. ඉතින් ඒ වෙලාවේදී ඇමතිවරු අතර සාකච්ඡාවේදී ඇමතිවරුන්ට සිත් පහළ වුණා කියලා කියනවා. මේ කෙනාව වෛශ්‍යාවක් ගණිකාවක් බවට පත් කරන්නට ඕනේ කියලා. ඒ ගැන ධර්මයේ දක්වලා තියෙන කතා ප්‍රවෘත්තිය තමයි මේ අඹපාලී කියන කාන්තාව අතීතයේහි මීට කල්ප 31කට කලින් ලෝකේ පහළ වුණු සිකීනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරියක් එතුමිය. එතකොට එතුමිය බුද්ධ ශාසනයේ මහානදම් පුරනවා. ඒ සිකී සර්වඥන් වහන්සේගේ ධාතු තැන්පත් කරා වූ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තියෙනවා. ඒක වටේ මෙතුමිය ප්‍රදක්ෂිනා කරනවා. ඒ ප්‍රදක්ෂිනා කරනකොට ඒ චෛත්‍ය මළුවේහි සෙම ගුලියක් වැටිලා තියෙනවා. ඒ සෙම ගුලිය දකින්නකොට මේ චෛත්‍ය මළුවේ කෙල ගැහුවා කියලා එතුමියට ලොකු අප්‍රසාදයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය මළු, විශේෂයෙන් තමන්ගේ සහෝදරයාගේ චෛත්‍ය මළු. ඒ වෙලාවේ සංඝ ස්ථවිරේ තෙරුණින් වහන්සේ නමක්, හොඳ වැඩිමහල් තෙරුණින් ස්ථවිර භික්ෂුණීන් වහන්සේ නමක් එතුමි ඒ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. කවුද මේ කෙල ගහපු මේ කම්පවුන්ඩ් එකේ නැත්තම් මේ චෛත්‍ය මළුවේ කෙල ගහපු වේශිය කවුද කියලා ප්‍රකාශ කරා. වෛශ්‍යාව කවුද, වේශිය කවුද කියලා ප්‍රකාශ කරා. මේ වෙලාවේ එතුමිය නොදැන හිටියාට ඒ සෙම ගුලිය වැටිලා තිබුණේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙකුගේ මුවින්. එතුමියට කිඹුමක් කනකොට එතුමිය දැනගත්තේ නැහැ. නමුත් සෙම ටිකක් එළියට පිට වෙලා එහෙම සමහරලාට වෙනවනේ. ඒ නිසා පිරිසුදු කරේ නැහැ. මේ වෙලාවේදී මෙතුමිය දෝෂාරෝපණය කළා. ඒ දෝෂාරෝපණ ලක්ුණේ සෙම ටික යමකුගේ ශරීරයෙන් පිටුණාද ඒ පුද්ගලයා රහත් මෙහෙණියක්. රහත් මෙහෙණියකට වෛශ්‍ය වේසිය කියලා ප්‍රකාශ කරා. ඒ නිසා මෙතුමිය සසර දුක් විඳලා ආත්ම භාව 10000ක් වෛශ්‍යාවක් ලෙස කටයුතු කරන්න සිද්ධ වුණා කියලා දැක්වෙනවා. අන්තිම රහත් වෙන ආත්ම භාවයේ එතුමිය පසුව බුද්ධ ශාසනයේ මහා නිරා රහත් වෙලා උදානපා ප්‍රකාශ කරානේ තේරි ගාථාදීෙහි. එතකොට ඒ ආත්ම භාවයේ පව වෛශ්‍යාවක් වෙනට හේතුණා. ඒ වෙලාවේදී පිරිසට අර අම්බපාලි විසින් සසර කරපු කර්මයේ බලපාලා මෙතුමියව වෛශ්‍යාවක් කරන්නට ඕනේ කියන සිත පහළ වෙන්නට ඒ කර්මයේ බලපෑවා කියලා අර්ථ කතාවල දක්වලා තියෙනවා. ඒ විදිහට හොඳ පැත්තට මේක සිද්ධ වෙනවා. ඒ හොඳ පැත්තට සිද්ධ වෙච්ච එක තමයි ගෝසකගේ කතා ප්‍රවෘත්තිය. ගෝසක කුඩා දරුවාව ඒක දීර්ඝ කතා ප්‍රවෘත්තියක්. ඒ හදා වඩා ගත්ත ඒ සිටුතුමා මරන්න උත්සාහ කරන අවස්ථා ගණනාවකදීම ඒ අවස්ථා හැම එකක්ම අසාර්ථක වුණා. ඒ අසාර්ථක වෙනකොට ඒ අවස්ථාවලදී ඒ අතරමඟ දාලා ඉන්න දරුවව ගොඩක් අය බලා ගන්නවා. ඒ හැම අවස්ථාවකදීම ඒ මිනිසුන්ට දරුවා කෙරෙහි පුත්‍ර ස්නේහය උපදිනවා. කරදරයක් කරන්න හිතෙන්නේ නැහැ, පුත්‍ර ස්නේහය උපදිනවා. ඒ හැම අවස්ථාවකදීම දරුවා කෙරෙහි පොදුම හැඟීමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි තමන් සසර සුනකේක් වෙලා ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් සමග ඉතාම කුළුපග වෙලා ඒ දායක නිවසක් ඇසුරු කරන් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඒ බසේ බුදුරජාණන් වහන්සේට මාර්ගයේ පෙන්නමින් ඉතාම කුළුපගව කටයුතු සිද්ධ කරනවා. ඒ කුසලයේ අනුභවයේ නිසා තමන්ව ඒ ආත්ම භාවයේ මරන්න දාලා තියෙනකොට පවා දකින අයට පුත්‍ර ස්නේහයේ ඇතිවලා රැකබලා ගන්න. ඒ නිසා මතක තියාගන්න මේ කර්මය නිසා සමහර ලාවට අපි කෙරෙහි අනිත් අය තුළ හොඳ බල හැඟීම් ඇති වෙන්නට පුළුවන්. සමහරට අපිව අප්‍රිය වෙන්නට පුළුවන්. අපිව අප්‍රසන්න වෙන්නට පුළුවන්. ඒකත් තව කතා ප්‍රවෘත්ති ඇතන බද්ද කාපිලාණිගේ. බද්ද කාපිලාණි මහා ආකාශප කියලා කියන්නේ සසර එකටම ආපු යුවලක්. ඉතාම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙදෙනා ප්‍රථම අභිනිහාරයේ පවා සිද්ධ කරේ එකට කල්ප ලක්ෂයකට කලින්. නමුත් මේ භද්‍ර කල්පයට එනකොටම මේ බද්ද කාපිලානි සහ කාශ්‍යප දෙදෙනා අතරදී එක අවස්ථාවකදී මේ බද්ද කාපිලානිය තමන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරපු ඒ තමන් එක්ක හිටපු තවත් කාන්තාවක් ඒ පූජා කරපු පසේ බුදුරණන් අසර දානයක් පූජා කරපු වෙලාවේදී ඒ දානය ඒ පාත්‍රය අයින් කරලා ඒ ආහාරය ඉවත් කරලා ඒකට මැටි නැත්තම් මඩ පුරවලා දෙනවා. මඩ පුරවනවා. ඒකේ පාප කර්මය නිසා පසු ඒක හරිගස්ස ගන්නවා. නැවත සමාව අරගෙන ආහාර පිළිගන්නලා. නමුත් ඒ පාප කර්මය හේතු කරගෙන ඒක ආත්ම භාවයක මේ සසර තමන් එකට ආපු තමන්ගේ ස්වාමි පුරුෂයා මේ බද්ද කාපිලානි කාශ්‍යප කියන එකටම සසරාපු දෙදෙනෙක්. තාම ලොකු සම්බන්ධතාවයක් තිබුණා. නමුත් ඒ ස්වාමි පුරුෂයාට පවා මේ බද්ද කාපිලානියව එතරම් ප්‍රියවන්නේ නැහැ. එතුමිය ප්‍රිය භාවය ඇතින. එතුමිය යම් නිවසකට වැඩම කරන අරගෙන යනවා නම් ඒ අරගෙන යනකොට ඒ නිවස වැසිකිලි වලක් විවෘත කරා වගේ තාම ප්‍රබල දුර්ගන්ධයක් ඇති වෙනවා. ඉතින් ඒ කාශ්‍යප ස්වාමීන් වහන්සේ නැත්නම් පිප්පලි මානවක ඒ අතීතාත්ම භාවය එතුමාගේ නිවසින් පවා මෙතුමිය බැහැර කරනවා. එතුමිය බැහැර කරනවා. පසුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ චෛත්‍යයට තමන්ගේ ස්වර්ණාභරණ උණු කරලා ස්වර්ණ ගඩොලක් සකස් කරලා ඊට පස්සේ ඒකේ නෙළුම් මල් තියලා පූජා කරලා තමයි මේ කර්ම විපාකයෙන් එතුමිය ගැලවුණා කියලා ධර්මයේ දක්වලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ කර්මය කියන එක අතිශය සංකීර්ණ. අති විස්තර කිරීමට තර්කානුකූලව විස්තර කරන්න ගියොත් අතිශය අපහසු විෂයක් බව මතක තියාගන්නට ඕනේ. ඉතින් මේ කර්මය කියන එක රැස්වන්නේ අපි තුළ අවිද්‍යාව තෘෂ්ණා පවතින තාක්කල්. අවිද්‍යා තෘෂ්ණා දුරු කරාට පසු කර්මය රැස්වන්නේ නැහැ. ඒ කරන ක්‍රියාවන් බවට පවණපත් වෙනවා. කර්ම ශක්තියක් රැස්වන්නේ නැහැ. ඉතින් ඒ රැස්වන්නා වූ කර්මයෙන් අපිට විපාක ලැබෙන භාවය අපි හැමෝම දන්නවා. අපි සසරදී හොඳ පිවිතුරු වීම, ධනවත් වීම, නිරෝගී සම්පත්තිය ලැබීම මේවට මේ කර්මය බලපානවා. ඒ වගේම විශේෂයෙන් ප්‍රතිසන්දිය ලැබෙන්නේ මොනවා හෝ භවයක ප්‍රතිසන්දිය ලැබෙන්නේ කර්මයක් හේතු කරගෙන. කර්මා පුනබ්භව පුනබ්භවෝ හෝති කියලා දේශනා කරා. ඒ උපදින භවවල රූප සම්පත්තිය ආදීනත් කර්මයේ ලොකුවට බලපාලා තියෙනවා. ඒ වගේම ඒ කර්මයේ තියෙන තවත් গুপ্ত පැතිකඩ කීපයක් තමයි තමන් එක්ක ඉන්න පිරිසට පවා ඒ බලවත් කර්ම බලපාන අවස්ථා තියෙනවා. ඒ වගේම ස්වභාවික පරිසරයට මේ කර්ම බලපාන අවස්ථා තියෙනවා. ඒ වගේම තමන් එක්ක තමන් යම් ප්‍රදේශවල වාසය කර ඉපදුනා නම් වාසය කරනකොට ඒ ප්‍රදේශවල භවභෝගපන් සම්පත්තව ශාස්ත්‍රීයකන මහා බෝධිසත්වරු සම්බන්ධයෙන්. ඒ වගේම ගවයන්ගේ තියෙන කිරිවර ප්‍රමාණය පවා වැඩි වෙනවා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්නට ඕනේ ඒ අතීතයේ කරපු කර්ම නිසා තමන්ගේ ඥානෙ වැහිලා යන අවස්ථා, ඥානෙ මතුවෙලා මුහුකරන අවස්ථා ආදී පවාපත් වෙනවා ලැබෙනවා. ඒ වගේම අන් අයගේ සිත්වලට පවා මේ කර්මය බලපානවා. තමන් පිළිබඳව ඒ තියෙන හැඟීමට, තමන් පිළිබඳව දක්වන ආකල්පවලට මේ කර්මය බලපානවා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. මේ විදිහට පින්වතුනි මේ කර්ම විෂය කියලා කියන්නේ අතිශයම ගැඹීර, ඒ වගේම අතිශය ලස්සන, ඉගෙන ගන්නට ආස හිතෙන්නා වූ විෂයපතයක්. ඉතින් ඒ නිසා අපි කරන්නට තියෙන්නේ අපේ ජීවිතවල හිතාම හැකි හැම අවස්ථාවකදීම කුසල කර්ම නැවත නැවත සිද්ධ කිරීම තමයි අපි සිද්ධ කරන්නට ඕනේ. ඒ කුසල කර්ම සිද්ධ කරන්නට ඕනේ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්න අපි හැම දිනම දවසක මේ කුසල කර්ම පදනම් කරගෙන මේ සංසාරයෙන් එතර වන්නෙමි කියන අපේක්ෂාව තියාගෙන විවට්ට ගාමිනීව මේ කුසලයේ දිනෙන් දින වර්ධනය කරන්නට. එහෙම වර්ධනය කරගෙන දවසක් කර්මක්ෂය කරමින්, ඒ කියන්නේ කර්මයට නැවත ප්‍රතිසන්දි ලබා දීමට අවකාශ නැති කරමින් අපිට මේ සංසාර දුකෙන් එතර වීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී අපේ නන්දනී අඹේපිටිය මැතිණිය විශේෂ ආරාධනා විදි මතක් කරා කර්මයේ සම්බන්ධයෙන් දේශනාව සිද්ධ කරන්නට කියලා. ඉතින් එතුමියගේ ජීව ධර්ම දානයක් ලෙස සිද්ධ කරන මේ කුසලයේ හේතු කරගෙන එතුමියට බලවත් වූ කුසල කර්මයක් රැස් වේවා. ඒ කුසල කර්මයේ හේතු කරගෙන එතුමියගේ මතු ප්‍රතිසන්ධිය සුගති පරායන උප්පත්තියකම ප්‍රාර්ථනීය තැනකම සිද්ධ වේවා. තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි ඥානයකින් ඉක්මනින්ම නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය කුසලයත් හේතු වේවා, වාසනා වේවා කියලා අපි හැමද අපි ආශිර්වාද සිද්ධ කරනවා. නන්දිනී අඹේපිටිය මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයන් වන ප්‍රියන්ත පතිරගේ, කසුන් එරංග පතිරගේ, ලීලාන් එරංග පතිරගේ කියන මේ සෑම දෙනාටම දුවා දරුවන්, ස්වාම පුරුෂයා, දුවා පුතණුවන්, පුතුන් දෙදෙනා ඇතුළු හැම සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනු කරගන්න ලැබේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා. තිනන්දනී අඹේපිටිය ඒ මැතිණියටත් ලැබුව ආ උපන්දිනය, ජන්මදිනය තව තවත් සාර්ථක කරගෙන මේ වසරේදී තවත් උතුම් ලෙස ධර්ම මාර්ගයේ නියැලෙන්නට තමන් සිදු කරන්නා වූ ධර්ම අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක ලෙස සිද්ධ කරගෙන මෙලව දිනුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. නන්දිනී අඹේපිටිය මහත්මියගේ උපන්දිනයට සුභාසින්සන කිරීමත්, සංසාරයේ පුරාවට පවිටි මිතුරන් දුරින්ම දුරු වේවා, සම්‍යක් දෘෂ්ටික කල්යාණ මිතුරන්ම ලැබේවා, එමෙන්න ධර්මඥාන භාවනාඥාන පාරමී ධර්ම පුරන්ට හැපි ලැබේවා, ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයන් හේතු වේවා, ලැබෙන ප්‍රතිසන්දීන් ප්‍රබල වී ලැබෙන ප්‍රතිසන්දීන් සුගති භවයන් හිම වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගන්නවා. අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේටද, මෑණියන් වහන්සේටද, නැගණියටද ඉතා ඉක්මන් භවයකදී නිර්වාණ ශාන්තියත් වේවා. අභාව ප්‍රාප්ත වූ සියලු මිත්‍රා ඥාතිහිත මිත්‍රාදීන්ට නිවන් සැප ලැබේවා කියලා ආශිර්වාද සිද්ධ කරලා තියෙනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට උතුම් පුණ්‍යස්කන්ධයක් වර්ධනය වේවා. තවද භාවනා ඥාන અભිවර්ධනයේ වී බුදු සසුන බැබළවීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරන අපි සතුටු සිතින් අනුමෝදන් වෙනවා. අන්තර්ජාතික තේරවාද ධර්ම ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයටත් මේ කුසල් වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. සියලු දෙනාට උතුම් අජර අමර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල් හේතුපනිශ්‍රේ වේවා කියලා හැමෝම වෙනුවත් ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඉතින් නන්දනී අඹේපිටිය මහත්මිය පවුලේ හැම දෙනාගේම නමින් මිය පරලෝකයේ ඥාති වර්ගයාත්, ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාගේම මිය නමින් මිය පරලෝකයේ ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැපබල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ද පින් අනුමෝදන් කරමු. හිතා හිතම දහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ද පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ආරාධනාව සිද්ධ කළා වූද, දායකත්ව දරුවා වූද සෑම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු අසීමිත ගුණානුභව බලයේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපනුපන් ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය, ජාති ස්මරණ ඥානේ, සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.